ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sps.com.au/sinhalese.
ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය ඇතුළු විශේෂිත ප්‍රවෘත්ති පිළිබඳව අපි සමාලෝචනය කෙරෙන සඳත දවසේ වැඩසටහන සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම එහෙමනම් දැන් ආරම්භ කරන්නට සුපුරුදු පරිදි අපි සූදානම්. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට සූදානම් ඉස්සරන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල තොරතුරු වාර්තා කරන්නට. අයිබෝන් සුබදැසනක් මනෝජ්.
අයිබෝන් සුබදැසනක් දිල්රක්ෂි.
ශ්‍රී ලංකාවේ 75 වෙනි නිදහස හා සමගාමීව ගොනු වෙන කාරණා කෙරෙහි අපේ මුලින්ම අවධානය යොමු වෙනවා. මොකද සති කිහිපයක් තිස්සේ ඉඳන් ශ්‍රී ලංකාව මේ වෙනකොට දැවැන්ත ආර්ථික අර්බුදයක වෙලී සිටින නිසා මේ නිදහස් සැමරුම උත්කර්ෂවත් අන්දමින් සමරන්නට ඕනිද කියන ප්‍රශ්නාර්ථය නගමින් හිටිය සමාජයේ විවිධ පාර්ශ්ව එය උත්සන්නවන ආකාරයක් අපි දුටුවා. නිදහස් සැමරුම ආසන්න වන විට එය ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වුණා නිදහස් සැමරුම් දිනේදී. ඉතින් විවිධාකාර ස්වරූපයෙන් ක්‍රියාත්මක වුණු මේ උද්ඝෝෂණ ව්‍යාපාර සහ නිදහස් සැමරුම මේ සියලුම බාධක මැද්දේ සිදුවුනේ කොහොමද කියන කාරණාව පිළිබඳව මුලින්ම අපි තොරතුරු දැනගන්න කැමැති. මනෝජ්, නිදහස් සැමරුම පැවති ආකාරය සම්බන්ධ වුණු පිරිස්, එතකොට ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රකාශය, මේ සියලුම කාරණා පිළිබඳව මුලින්ම අපි අවධානය යොමු කරමු.
ඔදිලක්ෂි, 75 වන ජාතික නිදහස් සැමරුම අභිමානවත්ව ගාලු මුහුදරදී පැවැත්වුණා. ඒ පැවැත්වුණේ ඔබත් කලින් සඳහන් කරපු ආකාරයට ලංකාව ආර්ථික අර්බුදයක ගිලෙමින් ඉන්න වෙලාවක. නමුත් මෙය සංචාරක කර්මාන්තයත් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන රටක් හැටියට සංචාරක ආකර්ෂණයක් දිනා ගැනීමේ අරමුණින් පැවැත්වුණු නිදහස් සැමරුමක් හැටියට හඳුන්වන්න පුළුවන්කම තිබුණා. වෙනදා නිදහස් සැමරුමේදීම ජනාධිපතිවරයා ජාතික ඇමතුවත් මෙවර විශේෂත්වය වන්නේ වෙනම ජාතික අමතන්න ජනාධිපතිවරයා කටයුතු යොදා තිබීම. ආචාර පෙළපාලි සහ සම්දර්ශනමය අවස්ථාවන් කිහිපයක් පමණක් ගාලු මෝදරදී ක්‍රියාත්මක කළ අනතුරුව ජනාධිපතිවරයා සවස් කාලයේදී තමයි ජාතික ඇමතුවේ තමන් රටක් විදිහට වැඩි වශයෙන් ණය අරගත්තේ පරිභෝජනයට මිසක් සංවර්ධනය සඳහා වෙනුවෙන් කැප නොවීම පිළිබඳව අදහස් දැක්වුවා. නිදහස ලබා ගනිද්දී DSN නායක සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ග සියලු ජාතීන් එකට එකතු කරත් නිදහසෙන් පස්සේ ජාතීන් වශයෙන්, පළාත් වශයෙන්, ආගම් වශයෙන් බෙදී වෙන්වුණු බව ජනාධිපතිවරයා සඳහන් කරා. දේශපාලන පක්ෂ පෙන්වා දෙන විදිහට කෙටි පාරවල් වලින් අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න බැරි බව, අර්බුදයේ ජය අරගෙන සැබෑ ආර්ථික සමාජ නිදහසක් ලබා ගන්න නම් අපිට යන්න තියෙන එකම පාරක විතරයි කියන කාරණේ ජනාධිපතිවරයා අදහස් කළා. ඒ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සබඳතා සහ වැඩපිළිවෙල පිළිබඳව අනාවරණය කරමින් ඇතැම් දේශපාලන පක්ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගම ගිහිල්ලා රට යම් විදිහකට වෙනත් තැනක ඉරවේවි කියන අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් වෙන්න ඕන ජනාධිපතිවරයා අදහස් සඳහන් කළේ. ඔහුගේ වචනවලින්ම කියනවා නම් මේ නරාවලෙන් ගොඩ එන්න අපිට තියෙන එකම එක ඉනිමගයි. මතක තියාගන්න, දේශපාලන අවශ්‍යතා නිසා නිමග ඇදලා පැත්තකට දැම්මොත් අපිට රටක් නෑ, අපිට හෙටක් නෑ කියන කාරණය ජනාධිපතිතුමා සඳහන් කළා. නිදහස් අධ්‍යාපනය නිසා රටේ විශාල පිරිසක් දුගී බවින් මිදිලා මධ්‍යම පන්තිය වෙත පිවිසුණා. අද ඔවුන්ගේ ආරක්ෂාවන්, එහෙම නැත්නම් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කරගන්න නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරා. කොමනත් මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අවශ්‍ය දුෂ්කර කාර්යයන් ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කරමින් ඉන්න බව, නොබෝ දිනකින් ඔවුන්ගේ එකගත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව, ආර්ථිකය ශක්තිමත් කරලා රට යම් තැනකට ස්ථාවරත්වය ගෙන එන්න හැකියාව ලැබීම පිළිබඳව සෑහීමකට පත්වෙන්න හැකියාව තියෙන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ඉතින් ඒ ආකාරයෙන් මෙවර යම් ආකාරයට චාම්බන්දමින් කියලා කියන්නත් පුළුවන් 75 වන නිදහස ශ්‍රී ලංකාවේදී සැමරුණා.
වර්තමානයේ අපට සිදුවී ඇත්තේ කුමක්ද? අද අපි ඉතිහාසයේ මෙතෙක් නොවු විරු දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නේ. අපි ඇත්ත කතා කරමු. මේ තත්වයට අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. අපි මුල ඉඳලාම වරද්දා ගත්තා. නිදහසෙන් පස්සේ අපි එකිනෙකා කෙරෙහි සැකය, වෛරය ඇතිවන තෙක්ම බෙදුණා. විවිධ කණ්ඩායම් බලය ලබා ගැනීමට මේ බෙදීම් පාවිච්චි කරා. බලය වෙනුවෙන් තව තව බෙදීම් ඇති කළා. අපි ඒ අය ප්‍රතික්ෂේප කරනා වෙනුවට ඒ අයටම බලය ලබා දුන්නා. ඇත්ත කිව් දේශපාලඥයන් ජනතාව ප්‍රතික්ෂේප කළා. බොරුවෙන් හිත සතුරු කරන අයට වැඩි පිළිගැනීමක් ලැබුණා. අපි වැඩි හරියක් ඡන්දේ ඉල්ලුවේ රට වෙනුවෙන් නෙවෙයි, අපි වෙනුවෙන් බලය ලබා ගන්න. අපි පොරොන්දු වලට කොටු වුණා, සටන් පාට වලට හිර වුණා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට රටේ ආර්ථිකය දිනෙන් දින හඩා වැටෙන්න පටන් ගත්තා. අපි වැඩි වැඩියෙන් ණය ගත්තේ පාරිභෝජනයට මිස ආයෝජනයට නොවේ. ඇත්තටම අපි දැන් විනාශය කර ඇවිත් තියෙන්නේ. මේ රිතුවාලය හැමදාම පවත්වාගෙන යන්න කැමති අයත් ඇති. ඒත් මම ඒකට කැමති නැහැ. කෙටි පාරවල් වලින් මේ අර්බුදයෙන් අපට ගොඩෙන්න බෑ. මේ අවුරුද්දේ මුල් මාස 6 පමණ කාලය අතිශය දුෂ්කර වන බව මම කල් ඇතුවෙම කිව්වා. රට වෙනුවෙන් මේ දුෂ්කර තත්වය විඳ ගන්න අපට සිද්ධ වෙනවා. ජනතාව රැවටීමට ලක් කරමින් ඔවුන්ව සදාතනික දුප්පතුන් යැපෙන්නන් බවට පත්කරන දූෂිත දේශපාලන කල්ලිවාදයත් පරාජයට පත්කළ යුතුයි. එය මේ රටේ තරුණ පරපුර බොහෝ කලක සිට බලාපොරොත්තු සිස්ටම් චේන්ජ් නොහොත් ක්‍රම වෙනසයි.
මනෝචර මේ නිදහස් උළලේ යම් අංග පිළිබඳව සහ එයට අදාළ වියදම් පිළිබඳව විශාල කතා බහක් තිබුණනි. සියලු වියදම් ඇස්තමේන්තු ගත කරලා තිබුණේ කොහොමද? ඒ පිළිබඳව වාර්තාවක් තියෙනවද?
ඔව්, කෝටි 37ක් නිදහස් වෙනුවෙන් වේදන් වෙන බව සඳහන් කරා. අපි දැක්ක අර ජාතික ගීය කියන කෝටි 2ක් වේදන් වෙනවා. මල්මාලට රුපියල් 97,000ක් වේදන් වෙනවා. මේ වගේ කාරණා පිළිබඳව අවධානය යොමු කරා. ඒ අනුව පසුව ඒ ඇතැම් අංග එහෙම නැත්නම් ඇතැම් අයිතමයන් සඳහා වේදම් ඒ අංශ විසින් දරා ගැනීම පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ආරක්ෂක අංශ සඳහා සාමාන්‍යයෙන් යන වේදම් ඔවුන්ගේ මූල්‍ය ප්‍රතිපාදන වලින් විශේෂයෙන්ම ජාතික ගීය ගායනා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් විසින් මේ ආදී වශයෙන් අවධානය යොමු කරා. කොමුණ යම් ගාම්භීර බවකුත් දැනෙන විදිහට චාම් විදිහට 75 වන නිදහස් සමරන්න කටයුතු කරා. කෝටි 37ක් ඒ සඳහා වියදම් වෙන බව තමයි සෙමෙන්තු කරේ.
හොඳ, ඒ වගේම මේ එයට විරුද්ධව පැවති විරෝධතා කෙරෙහිත් අවධානය යොමු කරන්න කැමති. කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල විතරක් නෙමේ උතුරේ පවා මේ සම්බන්ධව විරෝධතා තිබුණා. ඒ විතරක් නෙමේ විදේශ රටවල පවා සිංහල දමිළ දෙපාර්ශ්වයේම විරෝධතා අපි දැක්කා. ඒ වගේම මේ දමිළ කොටි හිතවාදී පිරිස් පවා මේ සම්බන්ධව යොමු වෙලා යම් විරෝධතා දක්වන අපි දැක්කා. එංගලන්තයේ ලන්ඩන් නුවර ආශ්‍රිතව අපි දැන් බැලුවොත් එහෙම මේ මෙල්බන් වල කොන්සල් කාර්යාලය සංවිධානය කළ තිබුණ නිදහස් සැමරුමටත් මේ වගේ විරෝධතා පිරිස් ඒ සැමරුම පැවතුණු බොක්සිල් නගරශාලාවෙන් පිටත ඉඳගෙන මේ නිදහස් සැමරුමට අතිවිශාල මුදලක් වියදම් කිරීම අනවශ්‍ය කාරණාවක් බවට සඳහන් කරමින් යම් විරෝධතාවක නියැලීලා තිබුණා. මේ වගේ දෙස් විදෙස් විරෝධතා තිබුණා. සමස්තයක් වශයෙන් ගත්තාම ලංකාවේ පැවති විරෝධතා සහයට සම්බන්ධ වුණු පිරිස් සහ ඉන් පස්සේ මේ විරෝධතාවලට මොකද වුණේ කියලා දැනගන්න කැමතියි.
විරෝධතා ආකාර දෙකකට පැවැත්වුණ ඇතැම් දේශපාලන පක්ෂ නිදහස් සැමරුමට සහභාගී වුණේ නැහැ. විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ දෙමළ ජාතික සන්ධානයේ වැනි පක්ෂ නිදහස් උරලට සහභාගී නොවී හිටියා. හේතු විදියට ඔවුන් සනාන් කරේ මේ වෙලාවේ ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව පෙළෙන දුෂ්කර බව, නිදහස් සැමරුමක් කරන්න තරම් සුදුසු වෙලාවක් නොවන බව ඔවුන්ගේ අදහස වුණා. තවත් ලංකාවේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා. විශේෂයෙන් යාපනයේ දිස්ත්‍රික්ක වෙළඳසැල් වසා දමලා ව්‍යාපාරිකයින් හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වුවා. ඊට සමගාමි යාපනය විශ්වවිද්‍යාලයේ කළු කොඩි ඔසවල තිබුණා. එතෙක්ම යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුන් එකතු වෙලා උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලුවට විසඳුම් ලබා දෙන්න කියලා බල කරලා විරෝධතා පාගමනක් ආරම්භ කරා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් ඒතෙක වෘත්තීය සමිති නියෝජිතින් සමග එකතු වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් නිරත වුණා. මහජන පීඩාවක් ඇති වෙන ආකාරයෙන් මාර්ග අවහිරවන විදියට උද්ඝෝෂණ පෙළපාලි පැවැත්වීම තහනම් කරලා මුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකුත් කරලා තිබුණා. ඒ පොලිසිය සිද්ධ කරපු ඉල්ලීමකට අනුව කොමුණක් මේ නියෝගය නිකුත් කරලා තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හැඳුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හැඳුම්කරු පූජ්‍ය ගල්වැව සිරිදම්ම ස්වාමින් වහන්සේට. 75 වන නිදහස් සැමරුමට විරෝධය පළ කරලා බත්තරමුල්ල දියත උයන ඉස්සරහා විරෝධතාවයක් තිබුණා. අලුත් පියාපත් සංවිධානය තමයි මේ විරෝධතාවය සංවිධානය කරලා තිබුණේ. නව නිදහස් අරගලයක් විදිහට ඔවුන් එක නම් කරලා තිබුණා. ඒතකම කතෝලික පියතුමන්ලා මීසම් පාලකවරුන් කන්‍යාසෝරියන් ඇතුළු පිරිසක් මරදාන ප්‍රදේශයේ නිදහස් සැමරුමට එරෙහිව විරෝධතාවක් නිරත වුණා. සිවිල් සංවිධාන කීපයක් කොළඹදී මරදාන එල්ෆිල්ස්ටන් රගහල ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වුණා. එය විසිරුවා හරින්න පොලිසිය පේවර ගත්තා. ජල කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරා. සත්‍යග්‍රහ නිරත වෙල හිටපු පුද්ගලයන් 4 දෙනෙකුත් අත්අඩංගුවට ගත්තා. කොමුණක් මේ විරෝධතාවේ සාමකාමීව පවත්වන්න අධිකරණයෙන් බාධාවක් නැහැ කියලා එතන හිටපු නීතිඥවරුන් සරහන් කළා. තවත් පිරිසක් ඒ ස්ථානයට ඇවිල්ලා නොසන්සුන් තත්ත්වයක් ඇතිවීම මත පොලිසිය මැදිහත් වෙලා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරා. ඊට ටිකක් එහාට ගිල්ලවුන් සත්‍යග්‍රහය ආරම්භ කරන්න උත්සාහ කළත් එය ව්‍යර්ථ කරා. කොමුණක් අවසානයේදී දෙපිරිස අතර ගැටුමින් ඇතැම් අය තුවාල වෙලා ඉන්න ආකාරය අපි දැක්කා. කණ්ඩායම් දෙකෙම පිරිස අත්අඩංගුවට අරගත්තා. අරගලයේ නිරත වුණු එම නැත්නම් අරගල ක්‍රියාකාරීන් විදියට මේ අවස්ථාවට සහභාගී වෙලා ඉපු 4 දෙනා අපපිට නිදහස් කරක් පහර දෙන්න හපු කණ්ඩායමේ 3 දෙනෙක්ට ඔවුන්ට තවදුරටත් නීති ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තිබුණේ ආකාරයෙන් නිදහස් සමරද්දී විරෝධතා පැවැත්වෙනවත් අපි දැක්කා. ඒත් එක්කම ගෞරවයක් එක්කාසු වෙන විදියට අභිමානවත් උත්සවයක් රජය චාම්ම සංවිධානය කරලා තිබුණා.
ශ ශ්‍රී ලංකාවේ දැන් මේ නිදහස් සැමරුමට දැඩි ලෙසින් විරෝධතාව දැක්වුවේ ශ්‍රී ලංකාව මේ වෙනකොට ගිලිලා සිටින ආර්ථික අර්බුදයට මේක බාධාවක් තවත් අනවශ්‍ය වීදමක් කියන වගට සඳහන් කරමින්. ඒ වගේම අපි දකිනවා ශ්‍රී ලංකාවේ දැනට පවතින මේ ණය අර්බුදයෙන් ගොඩේම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය අත්‍යවශ්‍යයි කියලා. විශේෂයෙන්ම මේ වෙනකොට විශාල බලාපොරොත්තු තියාගෙන සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 මුදල ලබා ගැනීම සඳහා වන කොන්දේසිත් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව කතා බහ කරද්දී ශ්‍රී ලංකාව විශාල වශයෙන් ණය අරගෙන තියෙන චීනය සම්බන්ධව යම් ගැටලුවක් තියෙන වගට අපිට දකින්නට තියෙනවා. මොකද චීනයේ තියෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකාවටත් වඩා වැඩියෙන් විමසිල්ලෙන් සිටින්නේ ඇමරිකාවද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද පසුගිය සතියේදී ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලංකාවට ආවා. එතනදිත් මේ පිළිබඳව කතා බහ වෙලා තිබුණා. මේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අලුත්ම තොරතුරු සහ චීනයේ ප්‍රතිචාරය සහ චීනයේ ක්‍රියාදාමය පිළිබඳව ඇමරිකාවේ ස්ථාවරය පිළිබඳව තියෙන තොරතුරු මොනවද මේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයත් එක්ක?
ඔව්, ලංකා මුහුණ දීලා සිටින ආර්ථික අර්බුදයෙන් මිදෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ලංකාවේ ණය පිරිසිදුභාවය සඳහා අවශ්‍ය සහන ලබා දෙන්න චීනය කටයුතු කරනවා කියලා චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කරා. පෞගේ දවසේ ලංකාවට ආපු ඇමරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරද්දී චීනයේ දායකත්වය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරුත් ඇය අතර ලබා දුන්නා. කොමනත් ඇමරිකාව මේ මොහොතේ කරන්න ඕනේ චීනය හා ලංකාව අතර පවතින සබඳතාවලට ඇඟිලි ගැසීම නෙවෙයි කියලා, මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට උපකාර කිරීම කියලා චීනය පැත්තෙන් සඳහන් කරා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරද්දී චීනයේ මැදිහත් වීම ගැන ඇමරිකාව සිද්ධ කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැහැ කියලා චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවේ අතරේ සඳහන් කරා. චීන එක්සිම් බැංකුව දැනටමත් ලංකාවට තමන්ගේ ණය තිරසරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපියත් ලබා දීලා තියෙනවා. ලංකාවේ පිළිබඳ චීනයට සූතිය පළ කරලා තියෙනවා. මිත්‍රශීලී අසල්වැසියෙකු ඒ වගේම ඇත්ත මිතුරෙක් විදිහට චීනය ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග සමීපව නිරීක්ෂණය කරලා තමන්ගේ උපරිමයෙන් ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් සංවර්ධනය වෙන්න ආධාර උපකාර සපයන බව ඇය සඳහන් කරලා තිබුණා. කොමුනත් ඇමරිකාව පැත්තෙන් සඳහන් කරලා තිබුණේ ලංකාවේ විශාලතම ද්වීපාර්ශ්වයේ ණය හිමියා විදිහට චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අරමුදලේ ප්‍රමිතීන් වලට ගැළපෙන නිශ්චිත සහතිකයක් ලබා දෙනවා කියලා එක්සත් ජනපදය අපේක්ෂා කරනවා කියලා ඇය ඒ සම්බන්ධයෙන් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මේ චීනය ලංකාවට අවුරුදු දෙකක ණය සහනයක් ලබා දීම පිළිබඳව අදහස් දක්වලා තිබුණා. අවුරුදු දෙකක් ලංකාවට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා ඇමරිකාව සඳහන් කිරීමත් එක්ක තමයි චීනය මේ අදහස් දක්වීම සිද්ධ කරේ. මිතුරෙක් විදිහට චීනයත් ලංකාවත් අතර තියෙන සම්බන්ධතාවය පළුදු කරන්න ඇමරිකාව උත්සාහ කරනවා කියන ප්‍රතිචාරයක් දක්වමින්
SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසමෙන් අපි දැන් විමසා බලන්නට සූදානම් මේ ගෙවී ගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂතා මොනවද කියලා. විශේෂයෙන්ම මාර්තු මාසයේ 9 වෙනිදා දින නියම වෙලා තියෙන මීළඟ පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධව තියෙන වාතාවරණයේ විමසා බලමු මුලින්ම. මනෝජ්, දැන් ඡන්දේ තියේද නොතියේද කියන කතාව තාමත් තියෙනවා. මොනවද ඒ පිළිබඳව වර්තාවන තොරතුරු?
මේක තවමත් දෙපැත්තට දෝලනය වෙමින් තිබෙන තත්ත්වයක් විදිහට සනහන් කරන්න පුළුවන්. ජාතික ජනබල වේගය සහ සමගි ජනබල වේගයේ සක්‍රියව තමන්ගේ දේශපාලන වේදිකාවල ඉඳගෙන මැතිවරණය කරනවා අපිට පේන්න තියෙනවා. නමුත් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන කණ්ඩායම් එතරම් සක්‍රියව දේශපාලන වේදිකාවට ගොඩ වෙනවා අපි තාමත් දකින්නේ නැහැ. නමුත් ඔවුන් යම් යම් ක්‍රියාකාරකම් වල පළාත් පාලන මැතිවරණ ලක් කරලා කටයුතු කරනවා. අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙලා තිබුණා. අග්‍රාමාත්‍යවරයා අමතලත් බැසිල් රාජපක්ෂ මැතිතුමා අහලා තිබුණා මැතිවරණ ඉක්මනට පැවැත්වෙනවද නැද්ද, එහෙම නැත්නම් අදාළ දිනේ මැතිවරණය තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අදහස් දක්වන්න කියලා. අපි දන්නවා 10 වෙනිදා නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න තියෙනවා. මේ වෙලාවේ රටේ තියෙන ආර්ථික තත්ත්වය නිසා මැතිවරණය පැවැත්වීම සුදුසු නෑ, ඒක කල් දාන්න කියලා ඉල්ලපු පෙත්සමක් තියෙනවා. ඒක විභාග කරලා ඊට අදාළ නියෝගයේ 10 වෙනිදා නිකුත් කරන්න නියමිතයි. ඊට කලින් අපිට ආරංචි විදිහට අග්‍රාමාත්‍යවරයා පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විදිහට ආණ්ඩු පක්ෂයේ රැස්වුණු අවස්ථාවේ ඒ පිළිබඳව සාකච්ඡා කරලා මේ පිළිබඳව තීරණයක් දෙන්නම් කියලා කිව්වා කියලා වාර්තා වෙනවා. එතකොට 8 වෙනිදා මේ පිළිබඳව ප්‍රකාශයක් කරන්නත් නියමිත වෙලා තියෙනවා. සල්ලි නෑ කියලා ඡන්දේ කල් දාන ප්‍රකාශයක් පාර්ලිමේන්තු ආයමත් ආරම්භ වෙන අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් විදියට කරන්න ඉන්නවා කියලත් අපි දැක්කා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් චෝදනාවක් ආවා. මුදල් රාජ්‍ය මාත්‍ය රංජිත් සීමලා පිටියේ ඇමතුමා කිව්වේ එහෙම කරන්න බලාපොරොත්තුවක් නැහැ, ඡන්දෙ තියෙනවා කියලා. කොමුණත් වාද විවාද බැද්දේ මාර්තු 9 ඡන්දෙ තියන්න නියමිතයි. පෙබරවාරි 10 ඊට පෙර නිශ්චිත වශයෙන් ඊට අදාළ දිනය එයමද කියලා තහවුරු කරන්න ඉඩ තියෙනවා. අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දැනට ඡන්ද ක්‍රියාදාමය දිගින් දිගට ඉදිරියට ගිහිල්ලා තියෙන වෙලාවක.
විශේෂිත කාරණාවක් පිළිබඳව කණින් කොනින් තොරතුරු වාර්තා වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යලිත් මීළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්න සූදානම් වෙනවා කියලා. මේ පිළිබඳව ගොනුවෙන කාරණා මොනවද මනෝජ්?
ඔව්, දැන් ඔහු එහෙම ප්‍රකාශයක් ඉටි හැටියෙම සිද්ධ කරා. දැන් නාම යෝජනා බාර දුන්න පළාත් පාලන මැතිවරණ වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් තැන් වලට හෙලිකොප්ටරෙන් දුන්න, ඇතැම් තැන් වලට අත ලකුණෙන් දුන්න. මෙහෙම තියෙද්දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අභ්‍යාචනාධිකරණයේ විභාග වෙච්ච නඩුවකින් රුපියල් කෝටි 10ක මුදලක් ගෙවන්නත් නියම වෙලා හිටියා. මේ නඩුවේදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් වෙච්ච ෆයිස මුස්තෆා ජනාධිපති නීතිඥවරයා. ඔහු මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අනතුරු වලින් ඉවත් වෙනවා කියලා ලිඛිතවත් දැනුම් දීලා තිබුණා. මෙන්න මේ දෙදෙනා ජනාධිපතිතුමා මුණගැහුණා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා සහ ෆයිස මුස්තෆා හිටපු ඇමතිවරයා ඔවුන් තුන්දෙනාට පමණක් සීමා වුණු මේ සාකච්ඡාවේදී ඔවුන් සාකච්ඡා වුණු කරුණු පිළිබඳව අවධානයක් නැති වුණත් ඉන් පස්සේ තමයි මේ ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙනවා කියන අදහස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහන් කරේ. මේ අවස්ථාව පිළිබඳව අඩුම ධර්මයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්බරයා විදියට දෑසිල් ජයසේකර මැතිතුමාවත් බැලගෙන හිටියේ නැහැ කියලා සඳහන් කරනවා. ජනාධිපතිවරයා හමුවීමෙන් පස්සේ මේ ප්‍රකාශය සිද්ධ කිරීම පිළිබඳවත් ඇතැම් අදහස් දක්වනවා. මොකද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊළඟ ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් හිටපු ජනාධිපතිවරයාත් එහෙම ප්‍රකාශයක් සිද්ධ කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් අදහස් පළ කරනවා. ඇයි දන්නේ මෙහෙම උනේ කියලා. හැබැයි ප්‍රකාශය කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්බරයක් නොදැන කියලාත් වාර්තා වෙනවා.
අපි පසුගිය සතියේ සාකච්ඡා කළ කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිටවල තියෙන ව්‍යවස්ථාදායක සභාවට නිලධාරීන් පත්කර ගැනීම සහ ඉන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව මගින් මේ වෙනකොට පාර්ලිමේන්තුව තෙවන වරටත් කල් තබල තියෙන්නේ. ඉතින් ඒ නිසා අලුතින් කොමිෂන් සභහ පිහිටුවීමට වන සූදානම පිළිබඳව මේ සතියේදී ඒ සම්බන්ධව කටයුතු ආරම්භ වෙනවා කියලා ආරංචිය බොහෝ දිනකගේ අවධානය යොමු වෙලා තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව. අපිට මේ පිළිබඳව දැනගන්න තියෙන තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, දැන් ව්‍යවස්ථාදායක සභාව මේ 7 වෙනිදා රැස් වෙන්න නියමිත බව වාර්තා වෙනවා. කියන්නේ හෙට දවසේ අඟහරුවාදා දවසේ ඔවුන්ගේ රැස්වීම 3 වෙනි වතාවට සිද්ධ කරන්නේ. මේදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ස්වාධීන කොමිෂන් සභාව සඳහා පුද්ගලයන් පත් කිරීම කියලාත් වාර්තා වෙනවා. එහෙම කැමැත්තක් තියෙන අයට, අත්දැකීම් තියෙන අයට, පළපුරුදු තියෙන අයට ආයුධම් කරන්න කියලා තියෙනවා. ඒ ආයුධම්පත් බාර ගැනීමක් 15 වෙනිදායින් අවසන් වෙනවා, ලබන 15 වෙනිදායින්. ඔබ කිව්වාගේ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් 5 දෙනෙක් පත් කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ 5 දෙනාම අලුතෙන් පත් කරන්න නියමිත කියලා වාර්තා වෙන්නේ. ඊට ව්‍යවස්ථාදායක සභාව සූදානම් වෙනවා. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවට අමතරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, අධිකරණ කොමිෂන් සභාව, විකිරණ සේවා කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, සීමා නිර්ණ කොමිෂන් සභාව, අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව වගේම ප්‍රසම්පාදන කොමිෂන් සභාව මේ සඳහා පුද්ගලයන් පත් කරන්න සූදානම් කියලා ඒ වාර්තා වෙන්නේ. විශේෂ අවධානය තියෙන ඔබත් කිව්වා වගේ මැතිවරණ කොමිෂමේ සමාජිකයින් පත් කිරීම පිළිබඳව. හැබැයි වාර්තා වෙනවා කොමිෂමේ සමාජිකයින් අලුතෙන් පත් වුණා කියලා මුහුණු වෙනස් කළා කියලා. ඒ ඔස්සේ මැතිවරණය කල් දාන සූදානමක් නැහැ කියලා. කොහොමුණත් සියලු මේ කොමිෂන් සභා සඳහා අලුත් සමාජිකයෝ පත් කරන්නයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මේ 7 වෙනිදා රැස්වන අවස්ථාවේ නැත්නම් හෙට රැස්වන අවස්ථාවේ තීරණය කරන්න සූදානම් වෙලා ඉන්නේ.
මැතිවරණ කොමිෂමේ වත්ස්මන් සභාපතිවරයා නිමල් පුංචි හේවා සම්බන්ධව රජයේ යම් අප්‍රසාදයක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවද මනෝජ්?
එමැනි විවිධ අදහස් වෙනවා. නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දිරි නිමල් පුංචිවා මහත්මයා කියන්නේ තමන් අස් වෙන්න බලාපොරොත්තුවක් නැහැ, අස් කරොත් මිසක්. නමුත් තමන්ට පැවරලා තියෙන නීතිමය ප්‍රතිපාදන අනුව ඡන්දෙ තියෙනකින් මගහැර යන්න බෑ. ඒකින්ද කොමිෂන් සභාවට පැවරලා තියෙන බලතල අනුව කොමිෂමේ සභාපතිවරයා විදියට ඔහු ඡන්දෙ තියෙනවා කියන අදහස දිගින් දිගටම ඔහු සඳහන් කරනවා. ආණ්ඩුව ඡන්දෙ තියන්න සූදානමක් නැහැ කියලා තැනින් තැන අදහස් පළ වුණා.
ඔව්, මේ ව්‍යවස්ථාපිත මේ ප්‍රතිපාදන අනුව කලින් පැවති කොමිෂන් සභාව විසිරුවා හැරලා මැතිවරණ කොමිෂන් සභාවට අලුතෙන් පත් කරයි කියලා ඔවුන්ට යම් බලයක් ලැබෙනවද මැතිවරණ දිනේ වෙනස් කරන්න? එහෙම නීතිමය තත්ත්වයක් තියෙනවද?
දැනට ඔවුන්ට ඔව් දැනට ඔවුන්ට එවැනි හැකියාවක් නැහැ පුද්ගලය මාරු කරා කියලා ක්‍රියාදාමය වෙනස් කරන්න හැකියාවක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ ඔවුන්ගේ නිල කාලය පළාත් පාලන මැතිවරණයට අදාළව පළාත් පාලන ආයතන නිල කාලය අවසන් වුණා විශේෂ අමාත්‍යවරයා අවුරුද්දක දිගුවක් ලබාගෙන තියෙන මේ අවුරුද්ද දැන් අවසන් වෙලා තියෙන යනුව තමයි මාර්තු 9 දිනේ ප්‍රකාශයට පත් කරලා තියෙන මැතිවරණ කොමිෂන් සභාව විදිහට හැබැයි පුද්ගලය මාරු වුණා කියලා ක්‍රියාදාමය මාරු නොවන බව තමයි සඳහන් වෙන්නේ
බොහොම ස්තුතියි මනෝජ් මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය ඇතුළු 75 වෙනි නිදහස් සැමරුම හා සම්බන්ධු කාරණා කෙරෙහි අපිට වැඩිදුර තොරතුරු වාර්තා කිරීම පිළිබඳව අපි එමනම් යලිත් මේ විශේෂාංගයේදී හමු වෙමු ලබන සතියේ සඳතා ආයිබෝන්
ආයිබෝන් බොහොම ස්තුතියි දිලොක්ෂි
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙ හැකේ.